සමන්තා චක්කවාලේසූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි මේ පින්තුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ රාජාංගනයේ යාය දෙක පදිංචි එල්.ජී.ජේ. කරුණාරත්න මහත්මයා ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඉතින් මේ පින්තුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා මතු කරන ධර්මය අපේ సంతානය නිවා ගැනීමටම වදාළ එකක්. ඒකට ලස්සන ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ හැම වෙලාවකම කෙලෙස් වලට කොහොමද අවස්ථාව හම්බ වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන කෙලෙස් වලට අවස්ථාව ගන්න නැතුව ඉන්න. හැබැයි මේ ජීවිතේ එක අමාරු වැඩක්. හැම වෙලාවකම අපේ ජීවිතවල කෙලෙස් වලට අවස්ථාවක් යෙදෙනවා. එතකොට කෙලෙස් වලට අවස්ථාවක් යෙදෙන නිසා කෙලෙස් වලට අවස්ථාවක් යෙදෙන්නේ නැති මට්ටමට අපේ ජීවිතේ පැවැත්වීම පිණිස උපකාර කරන ධර්ම තියෙනවා. ඒ කෙලෙස් වලට අවස්ථාවක් නොලැබෙන ආකාරයට ධර්මයන්ගින් උපකාරය ගන්න විදිය තමයි බුදුරජාණන් වහන්සේ නමක් අපට වදාරලා තියෙන්නේ. ඒක ඇතුලේ කෙලෙස් මූලික වශයෙන් කෙලෙස් වලට අවකාශය නොදී ඉන්න දරන උත්සාහයක් අපිට තියෙන්න ඕන. එක දෙවැනි එක තමයි මේ කෙලෙස් නිරුද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය ගොඩනගන්න ඕන. ඒක දෙක. තුන්වෙනි එක තමයි කෙලෙස් වලට අවකාශාවක් නැහැ. මොකද මේ කෙලෙස් රැඳින්න කෙලෙස් සහගතව මේ මට එකතු වෙලා ඉන්න තරම් ලෝකයක් නැති බව දකින්න ඕනේ. ඒක තුන්වෙනි එක. ඒක පළවෙනි එක තමයි කෙලෙස් වලට අවස්ථාවක් නොදෙන මට්ටමට අපි තුල අවකාශයක් තියෙන්න ඕනේ. ඉතින් කෙලෙස් වලට අවස්ථාවක් නොදෙන මට්ටමට අපි අවස්ථානුකූලව යම් සංමේයකට පත් වුණාට වැඩක් නැහැ නේ. කෙලෙස් උපදින ඇතුළාන්තයක් නම් තියෙන්නේ. රබර් බෝලයක් පහගගෙන හිටියා වගේ නෙවෙන්නේ. පහගගෙන ඉන්නකම් යටතියි. කකුල ගත්ත ගමන් ආයෙ උඩට එනවනේ. අත අයින් කරපු ගමන් ආයෙ උඩට එනවා. අන්න ඒ වගේ අර මූලික වශයෙන් අපිට තියෙන්න ඕන දෙයක් තමයි මේ කෙලෙස්සහගත කමට අපි ඇතර මේ අපි තුමු අපේ මේ කෙලෙස්සහගත කම් අපි තුල ඇති වෙන්නේ කොහොමද? එක්ක දකින්න දෙයක් නිසා. එක්ක අහන දෙයක් නිසා. එක්ක අපිට දැනෙන දෙයක් නිසා. එක්ක අපිට හිතෙන දේවල් නිසා. අහපු නැති දේවල් සම්බන්ධ අපිට කෙලෙස් අදාළ නැහැ. දැක්කේ නැති දේවල් සම්බන්ධ අපිට කෙලෙස් අදාළ නැහැ. අහපු නැති දේවල් සම්බන්ධ අපිට කෙලෙස් අදාළ නැහැ. දැනුන් නැති අපිට දැනින්න නැති දේවල් ගැන අපිට රාගේවත්, ද්වේෂේවත්, මෝහයේවත්, ඡන්දේවත්, නන්දියේවත්, තෘෂ්ණාවක්වත්, උපාදානයක්වත්, අභිනිවේෂයක්වත් ඒ මොකක්වත් ඉන්නේ නැහැ නේ පින්වත්. අපි එකතු වෙන, අපි උරගාන, අපි සමවදින දේවල් සම්බන්ධව තමයි අපේ තුල කෙලෙස් උද්ගත වෙන්නේ. තේරුම් ගන්න මේ කියන එක හරීම ලේසි. හොඳ නුවණක් තියෙන මිනිහෙකුට මේ කියන එක තේරුම් ගන්න හරි ලේසි. එතකොට අපි අත්දකලා නැති අපේ අත්දැකීමෙන් තොර තත්වයක් මත කෙලෙසුන්ගේ හැසිරීමක් නැහැ. අත්දැකීමට එකතු වෙන එක ඒක නේ. දැන් අපිට කෙනෙක් එක්ක අමනාපයක් වුණා තියෙන්නේ. ඇමරිකාවෙ ඉන්න මිනිස්සුත් එක්ක අපිට අමනාපයක් නැහැ. හැබැයි අල්ලපු ගෙදරයත් එක්ක අපිට ප්‍රශ්න තියෙනවා. නිතර මුණ ගැහෙන, නිතර කතා කරන, නිතර දකින, නිතර දැනෙන මිනිස්සු එක්ක තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ.
අපිට එංගලන්තේ ඉන්න මිනිහෙක් ගැන අපිට මේ වෙලාවේ මොකක්වත් කෙලෙස් සහගත තත්ත්වයක්, කෙලෙස් විතර්ක ටිකක්, කෙලෙස් ਵਿਚාර ටිකක් ඇති වෙන්නේ නැහැ නේ. මේ අපේ සම්පූර්ණ කෙලෙසුන්ගේ හැසිරීම තියෙන්නේ අපේ අත්දැකීම් ටික ඇතුළේ විතරයි. අපි අත්දැකීම් ගන්නෙ කොහෙන්ද? අපි අත්දැකීම් අපේ ඇතුළට ගන්න එක්ක ඇහැ හරහා, එක්ක කන හරහා, එක්ක නාසය හරහා, එක්ක දිව හරහා මේ ඉන්ද්‍රිය අත්දැකීම් ටිකන්නේ තියෙන්නේ. එතන මේ ඉන්ද්‍රිය අත්දැකීම් ටික මනස පිළිසරණ කරගන්නවා. ඒකනේ ඉන්ද්‍රියන්ගෙන් ගත්ත එක ආය ආය මෙනෙහි කරලා බලන්න පුළුවන්. දැන් ඉන්ද්‍රියන්ගෙන් ගත්ත ඒවා ආය මෙනෙහි කරන්න පුළුවන්. ඊයේ දැක්ක රූප අද කල්පනා කරන්න බැරිද? පුළුවන්. ඇයි? මනස පිළිසරණ කරගන්නවා ඇස හැම වෙලාවෙම. ඇස මනස පිළිසරණ, ඇසෙන් ගන්න පුළුවන් ද ඊයේ රූප? ඇසෙන් ගන්න පුළුවන් ද ඊයේ රූප? ගන්න බෑනේ අයියේ. දෘෂ්ටි මාත්‍රයකට එකතු වීම දක්වා විතරයි ඇහි පරාසය තියෙන්නේ. මේ වර්තමානයේ දකින්නවා කියන එක විතරයි ඇහැට ගෝචර. කාලේ හරහා ගිහින් නැවත බලලා ඉන්න විදිහක් නැහැ. මේ වෙලාවේ පේන දේවල් විතරයි ගන්න පුළුවන්. කනට පුළුවන් මේ වෙලාවේ ඇහෙන ටික ගන්න විතරයි. ඒකෙත් ඇහි කනේ පරාසයක් තියෙනවා. කනේ පරාස තියෙනවනේ. ඒ පරාසය ඇතුළෙම ඇහෙන්න ඕනේ. මේ වෙලාවේ කොහේ හරි තියෙන සද්දයක් අපිට ගෝචර නැහැ නේ. එතන මේ ඉන්ද්‍රිය අත්දැකීම් වලින් අපිට ඉන්ද්‍රිය අත්දැකීම් ටික හරහා ගන්න පුළුවන් ටික හැම වෙලාවකම මනස පිළිසරණ කරගෙන පවතින. මනසින් මෙනෙහි කරන්න පුළුවන්. ඊය අහපුවා, ඊය දැකපුවා, ඊය කාපුවා, ඊය විඳපුවා. ඔන්නම් ආයෙත් මනසින් ආවර්ජනය කරලා නැවත නැවත අලුත් අලුත් කෙලෙස් විතර්ක උපද්දවන්න පුළුවන්, කෙලෙස් විචාර උපද්දවන්න පුළුවන්. පුළුවන් එක කරගන්න පුළුවන්. නැවත නැවත එකතු වෙන්න පුළුවන් බැරි නෑ. දැන් මම මේ කියන්නේ මොකද්ද? මේ දැන් අපි තුල වෙන දේ සහ අපි කරන්න ඕන දේ. බුද්ධ ශාසනයේ නාමයෙන් මොනවා හරි කරන්න වෙලානේ අපට. බුද්ධ ශාසනයේ නාමයෙන් කරන්න වෙලා. එතකොට දැන් අපිට ඉතල මේ දාර්ශනික හැඩය නැති වුණොත් එහෙම මේ විදිහට අපිට ලෝකේ බලන්න බැරි වුණොත් එහෙම අපට ගොඩාක් අමාරුයි සත්‍ය අවබෝධය කරගන්න. ඇත්තටම නිවන් දකින්න හරි පහසු වෙන්නේ, අඩුම සෝවාන්වත් වෙන්න පහසු වෙන්නේ යාට වර්තමාන තත්ත්වයේ විදර්ශනා කිරීමට පුළුවන් හැකියාව මත. දැන් අද වෙලා තියෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් අතීතයේ මතද ගැඹුරු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඒකනේ ලංකාවේ මිනිසුන් අතීත කාමෙහිම වැඩි. අතීතය ගැන හරි ආසයින් හොයන්න, අහන්න, බලන්න, ඇති දෙයක්වත් නැහැ බලන්න යද්දි. කිසි දෙයක් නැහැ. ඔය බුදුහාර පහළ වෙච්ච තැන් අරවම වුණත් ඔය ලංකාවේ එක එක අහුමුළු වල හොයාගෙන යනා ඉන්නව නේද? අතීත කාමයක් නිතින්. බරපතල අතීත කාමයක් තියෙන්නේ. එතකොට යාළ මොකක් හරි ගඟක් අයිනකට යන්න කැමති, ඒකට නිරංජනාව කියන්න කැමති, ඔය වගේ ඒවා තියෙනවනේ ලංකාවේ මිනිසුන්ද? විසින් බැසගල පැත්තේ කැරකිලා ඉන්න කැමති. ඊට පස්සේ අර වෙනම මනෝලෝකයක් අතීත කාමයක් අපේ හිතේ තියෙනවා. අතීත කාමයක් තියෙනවා. ඒකින් කියන්නේ පහළ වෙච්ච තැන වැදගත් නැහැ කියන එක නෙමෙයි. ඊට වඩා වැදගත් වෙන්නේ වර්තමාන කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස මං කොච්චර ජව සම්පන්නද, ඒකට මා තුල කොච්චර වීරියක් තියෙනවද, ඒකට මං කොච්චර ආසයිද, මංගේ කැමැත්තක් තියෙනවද. ඒක තමයි ඊටා වැදගත්ම දේ. නමුත් අපේ ස්වභාවය අතීතයේ අනුව අපි විශ්වාසයක් තියාගෙන ඉන්නවා අතීතය. දැන් අනාගතයේ මත විශ්වාසයක් තියලා තියෙනවා. ඒකනේ අනනේ අනාගතේ කොමාරි ආරියයි වගේ බලාපොරොත්තු තියානේ. ඊතර දැන් ඔය දෙකම විශ්වාසයක් නැති කෙනෙකුට යාට තියෙන වර්තමාන ධර්ම විදර්ශනා කරන රටාව ගැන යම් කිසි ඉඟියක් දෙන්න විතරයි. අර බුද්ධ කාලේකනේ ගොඩාක් අය නිවිලා ගියේ. ගොඩාක් අය නිවිලා ගියේ බුදුරජාණන් වහන්සේ වර්තමාන ධර්ම විදර්ශනාව ගැන විතරනේ. ප්‍රඥාවන්ත කෙනෙකුට කියන්නේ දැන් බාහිය වගේ කෙනෙක් ආවම බුදුරජාණන් වහන්සේ ඔයාට කියන්නේ පාත්‍රය අතේ තියාගෙනනේ බණ කියන්නේ. ඒ කියන්නේ පාත්‍රය අතේ තියාගෙන මිනිත්තු 15ක් බණ කිව්වා වෙන්න බෑ. පින්ඩපාතේ වඩින ගමන් හිටගෙන යම් කෙනෙකුට පොඩි අනුශාසනාවක් කළා නම් ඒක පැය භාගයක් වෙන්නත් බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කුමක් නිසාද එයාට හිටගෙනම බණ කියනවා කියලා තීරණය කරන්න ඇත්තේ? දැන් බාහිය වගේ කෙනෙක් සුප්පාරක පටුනේදී සතුපුම් ගානක් දුවගෙන ආවනිය උන්වහන්සේ හොයාගෙන ආවා. එයාගේ නැව මුහුදුපත් වෙලානේ තිබුණේ.
එතකොට යාගේ නැව මුහුදුපත් වෙලා තිබ්බ නිසා යාට මේ ඉතින් අර ඒ කියන්නේ බොහොම යාට පොඩි වෙලාවකින් යාගේ මුළු ලෝකෙම කඩා වැටීමෙන් ඇති වෙච්ච දෝමනස්ස සහගතකමක් යාගේ හිතේ තිබුණා. ඒකත් එක්කනේ යා බුදුරජාණන්ස හොයාගෙන එන්නේ. එතන යාට බුදුරජාණන්ස හම්බ වුණාම යාට හරිම එයා දන්නේ කවදාවත් හම්බ වෙලත් නැහැ, කතා කරලත් නැහැ, ඊට කලින් දැකලවත් නැහැ. එයා බුදුරජාණන්සීට කියන්නේ මොකද්ද? මේ පිණ්ඩපාතේ වඩිනවා. එයා මොකද්ද කියන්නේ? ඔබ වහන්සේ හොයාගෙන සැතපුම් ගානක් දුර ගෙවාගෙන මම ආවා. දැන් මං ඔබ වහන්සේව මට මුණ ගැහිලා තියෙනවා මේ වෙලාවේ. දැන් ඉතින් ඔබ වහන්සේ ධර්මයේ මට කියන්න. ඔබ වහන්සේ දන්න ධර්මයේ මට කියන්න. ତର බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? මේක බණ කියන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මේක පිණ්ඩපාතේ වඩින වෙලාව. ඒ නිසා ආ චුට්ටක් පැත්තකට වෙලා ඉන්න ටික. එතන යා මොකද්ද කිව්වේ? ඔබ වහන්සේ දන්නවද මාව මං විශ්වාස කරන්නේ? අන්න ඒක ඉතා වැදගත් දෙයක් නේ. මට මං ගැන විශ්වාසයක් නැහැ. ලෝකෙ දෙපැත්තකට අහුවෙන්න තියෙන අවකාශයක් තියෙනවනේ. දෙපැත්තකට අහුවෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අන්ත දෙකයිනේ තියෙන්නේ, අතීතාන්තය අනාගතාන්තය. අභ්‍යන්තරාන්තයේ බාහිර ලෝකේ අන්ත දෙකයි නිතින් දෙපැත්තක් නිතින් ලෝකේ තියෙන ද්වි ස්වභාවයක්. ඒකෙන් ඒකත්වයකට පැමිණීම තමයි නිබ්බාන කියන්නේ. උපේක්ෂාවකටපත් වෙනවා සිත. අර ද්වි ස්වභාවයෙන් අඹවිච්ච ලෝකේ සම්බන්ධ මෙඳහත්ව සිත පවතින්න ගන්නවා. එයාට ලෝකයට ඒක ද්වි ස්වභාවය දෙක ස්වභාව දෙකක් වුණාට එයාට ඒක ස්වභාවයක් වෙනවා. එතකොට එයා කියනවා මම මාව පිළිගන්න මාට මාව විශ්වාස නැහැ. ඔබ වහන්සේ නම් පිණ්ඩපාතේ වැඩම කරලා ආයි බණ කියයි ඇවිල්ලා. මොන මම ආව විශ්වාස කරන්නේ නැහැ. ඇයි යාට අවිශ්වාස කරන්නේ? එයාගේ ඇයි ජීවිතේ එක බලානිද්දි කඩා වැටිච්ච මිනිහෙක් නේ. ඉතා ධනවත් මිනිහෙක් බින්දුවට වැටුනොත් ඇඳිවතත් නැතුව සුනාමියක් වගේ එකක් ඇවිල්ලා. එයා ආයි නැගිටින්න පුළුවන් කියලා විශ්වාස කරන්නේත් නැත්තම් එයා. ඒ බින්දුවේ ඉඳලාම ආයෙ හැදෙන්න ඉපায়ে. ඒතර යාට විශ්වාස නැහැ නේ යාට. ඊට පස්සේ යාගේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔයාට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේක පිණ්ඩපාතේ වඩින වෙලාව. මේක බණ කියන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒ නිසා ඔයා ටිකක් ඉවසලා ඉන්න. දැන් මේ කවදාවත් දන්නේ නැති මිනිහෙක් නෙමෙයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මේ කෙනාට යා කියලා තිනු මට ඔබ වහන්සේවත් විශ්වාස නැහැ. ඔබ වහන්සේත් ඊළඟ මොහොතේ මම හිඳී කියමුකෝ. ඔබ වහන්සේ මං ඉස්සරහට එයි කියලා කවුද දන්නේ? බලන්න යා අවිනිශ්චිත බව අස්ථාවරත්වය කොච්චර තදෙන් අරගෙනද කියලා. නොපව මේ කියන්නේ පැවැත්ම පිළිබඳ විශ්වාසවන්ත සාක්ෂි නැති බව. අපි මේ අවුරුදු ගණන් ප්ලෑන් කරනවා. අපි මේ දරුවොත් නලවලා මුණුබුරොත් නලවලා මැරෙන්න අපේ අම්මලා හිතාගෙන ඉන්නේ. හරි. ඒකයි ධර්මයේ යන්නේ ඇත්තේ ඇතුළට. ඒක අන්තයක්. ඒක පරිම බලවත් ඒකට ධර්මයේ సంతාණයට වදින්නේ නැහැ. ඇතුළාන්තයට යන්නේ ධර්මයේ. ඒකට හේතුවක් පින්වත්නි ප්‍රධාන හේතුවක්. බලන්න යා කියන කතාව හරි. මම හිටියා කියමුකෝ. මට මොකුත් කරදරයක් නැහැ මම ඉඳි. ඒත් ඔබ වහන්සේයි කියලා මට විශ්වාසයි. ඔබ වහන්සේ ඊළඟ මොහොතේ ඇවිල්ලා බණ කී මම හිටියත් ඒතර බුදුරජාණන්සේ බැලුවා කවුද මේ කියලා. ඒතර තම උන්වහන්සේ දකින්නේ අධි ප්‍රඥාවක් ඇති කෙටියෙන් ධර්මීය වදාලාම ඒක අවබෝධ කර ගැනීම පිණිස තීක්ෂණ නුවණක් ඇති කෙනෙක් මේ ඇවිල්ලා. එතකොට දැන් එයාට දැන් බාහිර බලන්නකෝ අර එයාට තියෙන්නේ අර අන්ත දෙකට එකතු නොවීම පිණිස එයා තුල නිකම්ම ජවයේ තියෙනවා. එහෙනම් දැන් විදර්ශනා විතරයි කියන්න තියෙන්නේ. දැන් සාමාන්‍ය කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විදර්ශනා කරන ක්‍රම ගොඩක් කියනවනේ. අතීතය අනාගතය යගෙන විදර්ශනා කරද්දී කොහොමද කියන්නේ? රූපේ කියමුකෝ. අතීත අනාගත පච්චුම්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා ඔය විදියටනේ විදර්ශනා කරන්න කියන්නේ. ඒකක්වත් එහාට කියන්න ඕනේ නැහැ. ඇයි? ඒ කියන්නේ එයා අර අන්ත දෙකටම හසු නොවීම පිණිස එයා තුළම යම් කිසි අවබෝධාත්මක හැකියාවක් ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ එයාට එහෙනම් මොකද එයා විශ්වාස කරන්නේ නැහෙනි?
ඇතු එකන ඇස විශ්වාස කරන්නන්න රූපය විශවාස කරන්නන්න එකන මිකන් එකන යාගේ හැ යායට විශවාසත්නය හිස්තරටෙන් රූපි විශවාසත්නය යට යාගේ කන විශවාසත්නය පවතිී කියල එකන යකිවේ මම නිරන බුදුරජන සෝදල වටමකුත් වෙන්නේ කිය එතර යකන සද්ද ඔබහන්සක සදත්මට විශවාසනය වහන්සේ ළඟ මොහොතය විල්ල ම ඉස්සර බණ බලන ගැඹුර බණ කියයි කියල මං පිළිගන්නේ නෑ ඒනිසයි මේ මොහොත බණ කියන්න සුදුස මේ වෙලාවේ ඔබහන්ස සම්මුක වෙලානි මේ මොහොතේ පේනවා කියන මට්ටම දැන් හරිනි ඉස්සරහට පෙනී කියන එක මට විශ්වාස නැහැ ඉස්සරහට ඇහි කියන එක දැන් ඇහෙන මට්ටමක් තියෙනවා ඒක මට විශ්වාසයි අන්න බලන්න මේ මොහොතේ අතීතේවත් අනාගතේවත් එයා විශ්වාස කරන්නේ නැහැ හැබැයි වර්තමාන මොහොතේ මොකක්වත් නැහැ නිමි මේ මොහොතේ යමක් ඇත මේ මොහොතේ ඊළඟ මොහොතේක පවතීද නැද්ද ආයේ විදියට එකතු වෙන්න පුළුවන් වෙයිද නැද්ද ඒව මන් දන්නේ නැහැ මේ මොහොත උදා වෙලානි ඒ නිසා මට බණ කියන්නේ එතකොටයි බුදුරජාණන් වහන්සේ හොඳයි එහෙනම් බාහිය අහගන්න කියලා දිත්තේ දිට්ටමත්තම දෘෂ් දකින කම බාහිය දකින මාත්‍රයකින් අතහැරලා දාන්න ඒක ඡන්දයෙන් හෝ රාගයෙන් හෝ නන්දියෙන් හෝ තණ්හාවෙන් හෝ ඒක තෙත් කරන්න එපා ඇස් පියා ගන්නත් එපා දකින්නකොට දැක්කා කියන තැන නවතින්න කියනවා දැක්කා කියන තැන නවතින්න ඇහුණා කියන තැන නවතින්න කියනවා දැනුණා කියන තැන නවතින්න කියනවා තණ්හාවෙන් ආසේවනයක් ලබන්න එපා කියනවා ඒ දැක්ක දේවල් අමුතුවෙන් ඇතුළට අරගෙන මනස පිළිසරණකොට මනස පිළිසරණකොට වාසය කරන්න එපා කියනවා මොකක්ද දැන් මනස පිළිසරණ කියලා මෙතන කිව්වේ අපි දැක්කාම ඒ දැකපු දේ මතක තියාගන්නවා මෙනෙහි කරාම ආයේ ගන්න පුළුවන් නිමිත්තානුසාරිව අනුනිමිත්තානුසාර මේ පෘථග්ජනී කියන්නේ මහ පුදුම කෙනෙක් එයා භාගයක් හරි මතක තියාගන්නවා දකින්නේවා ඒකයි බුදුරජාණන්සේ ලස්සන යදුම නිමිත්තක් ගාහී හොති නානුභ්‍යංජනක් ගාහී හොති කියලා ඔකට කියන්නේ අනුනිමිත්තක් හරි ගන්නවලු කැලක් හරි මතක තියාගන්නවා පෘථග්ජනී අතාරින්න බෑ ඒකයි පෘථග්ජනීකට සත්‍ය අවබෝධය අමාරු බාහිය දිට්ටි මාත්‍රයකින් සුත මාත්‍රයකින් මුත මාත්‍රයකින් විඤ්ඤාස මාත්‍රයකින් මාත්‍රයකින්ම අතාරින්න කැමැත්තෙන් හෝ ඇලීමෙන් හෝ බැස ගැනීමෙන් හෝ ඒවා පිළිබඳව නිද්දල්වා ගැනීමෙන් හෝ ඒවා පිළිබඳ තණ්හාවෙන් හෝ තෙත් නොකර ඉන්න වග බලා ගන්නද කෙලෙස් වලින් තෙත් කරන්න එපා කියලා බුදුරජාණන් වදාළා එහෙම වදාළාම මේ මිනිස්සයා එහෙම දන ගහගත්තා. ඒකේ තියාට එයා ඇස මතද රූප දැන් අපිට බැරි මේ අපිට ගොඩාක් ඒවා කියන්න වෙලා තියෙන අපි ඇහැ මතත් විශ්වාසය තියලා. රූපේ මතත් විශ්වාසය තියලා. අපි ඒ රූප දැකගත්ත හිත මතත් අපි විශ්වාසය තියලා. ඒ රූප ආය ආය බලන්න පුළුවන් මට්ටමටත් විශ්වාසය තියාගෙන. ඒ රූප බලනකොට ඇති වෙන ආස්වාදය තමන්ට රූප දැක්කම ලස්සන රූප දැක්කම දරුව දැක්කම සැප ආස්වාදයක් හිතේ උපදින්නේ. ඒක මතත් විශ්වාසය තිබුණා. ඒ විශ්වාසය තිබ්බ ඒ දරුව අඳුන ගන්න එක. අනේ මේ මගේ දරුවා කියලා අඳුන ගැනීම ගැන බව විශ්වාසය තිබිලා. තියලා. ඒවා සම්බන්ධ හිත තුළ පැනනගින සිතුවිලි සංකාර ගැනත් විශ්වාසය තියලා. අපි විශ්වාසය තියලා විශ්වාසය තියපු තැන්වල අපි විශ්වාසය තියලා තියෙන්නේ විශ්වාසය තියන්න ඕනවට නෙමෙයි ඒවා විශ්වාස කරන්න පුළුවන්වට නෙමෙයි නමුත් විශ්වාසයක් තියලා අපි මේ ලෝකෙ කිසිවක්වත් විශ්වාස කරන්න බෑ පින්වත්නි මොහොතක් ගානේම අනිත්‍ය වෙන මොහොතක් ගානේ විපරිණාමයට පත් වෙන මොහොතක් ගානේ වෙනත් ස්වභාවයකට පත් වෙන ලෝකයක් මත කෙසේ නම් විශ්වාසය තියන්නද කොහොමද ඒ ලෝකේ මත අපි විශ්වාසය තියන්නේ විශ්වාසය තියන්න බෑ නමුත් විශ්වාසය තියලානි. ඒ නිසා විදර්ශනා කර කර කෙලෙස් ටික කඩන්න වෙලා. ලෝකෙ මත විශ්වාස කරන්න බෑ මොකද ඉපදිලා බිඳිලා යන කමක් හටගෙන නිරුද්ධ වෙන කමක් ඇති වෙලා නැති වෙලා යන කමක් ලෝකේ ස්වභාවය. ලෝකෙ විශ්වාසය තියන්න බෑ. ඉතින් ලෝකෙ විශ්වාස නොකරන මිනිහෙකුට විශ්වාසය නොකරපු කෙනෙකුට විශ්වාස කරන කෙනාට කියන විදර්ශනය ඒවා මොකක්වත් ඕන්නේ නෑනේ. එයා යමෙක් විශ්වාස කරගෙන ඉන්නවා නම් ඒවා විශ්වාස කරන්න බැරි මට්ටමේ ඒවා නම් යාර් විශ්වාස කරන්න බැරි මට්ටම ගැන යාට තේරුම් කර කර ඒවා විදර්ශනා කර කර ඒ විශ්වාස කිරීම නම් වූ කෙලෙසේ කඩන්න උදව් කරන්න ඕනේ. අර බාහිය වගේ කෙනෙක් එයා විශ්වාස කරන්නේ නැහැ ලෝකේ. හැබැයි යාට මේ මොහොත පිළිබඳ එක මේ මොහොත පිළිබඳ විදර්ශනා විතරයි ඕන කරන්න. මේ මොහොතේ විදර්ශනා කරොත් මේ මොහොතේ ලෝකයේත් එකතු වෙනවා. කෙලස් ටික කඩාගෙන වැටෙනවා. ඒකෙන් නී කෙලස් වෙනවා. අපිට හරි අමාරුයි. අපි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය මතම විශ්වාසය තියලා තියෙනවා. ඒ ඒවට පේන ඇහෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ ඔක්කොම මත විශ්වාසය තියලා තියෙනවා. ඒවා දකින්න පුළුවන් අහන්න පුළුවන් මට්ටමට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ වශයෙන් අපි තුල හට ගන්නා වූ සිතේ ස්වභාවය මතත් අපි විශ්වාස. ඒක නිකන් මට මගේ හිත විශ්වාසයි කියලා. මිනිස්සු නිකන් විවහාරයට කියන්නේ මන් දන්නවා මගේ හිත ගැන කියලා. පින්වත්නි ඔයාලා ඔයාලගේ හිත ගැන මොනවද දන්නේ? ඔයාලට දැනෙනවද සිත වෙනස් වෙන එකක් කියලා? සිත බිඳෙන එකක් කියලා තේරෙන්නේ නැත්නම් කොහොමද ඒ බඳු ස්වභාවයක් ඇතුළේ කොහොමද යා සිත ගැන මොනවද යා දන්නේ? මොහොතක්වත් නොපවතින සිත මැරෙනකම් පවතිනවා කියලා හිතාගෙන ඉන්න එක තරම් මෝඩකමක් තවත් තියෙනවද? එතකොට ඒ එහෙම අර ඇස මතද රූපේ මතද විඥානේ මතද කන මතද මේ විදිහට විශ්වාසයේ තිබ්බම ආය ආයේ ඒක බලන්න හිතෙනවා, අහන්න හිතෙනවා, නැවත 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 අහන්න හිතෙනවා, නැවත නැවත බලන්න හිතෙනවා, නැවත නැවත විඳින්න, නැවත නැවත ඒ ලෝකෙට එකතු වෙන්න හිතෙනවා. ඒ ලෝකෙට එකතු වෙනකොට ඇතිවෙනා වූ යම් කිසි වේදනාවක් වේද, ඒ වේදනාව නැවත නැවත උපද්දව ගන්න හිතෙනවා. සැප වේදනාව නැවත නැවත උපද්දව ගන්න හිතෙනවා. ඉත මේ විදියට පින්වත්නි නැව පුනරුක්තියක් විදියට නැවත නැවත ලෝකයට එකතු වීම පිළිබඳ අදහසක් අපේ සිත්වල පවතිනවා. නැවත නැවත මේ ලෝකයට එකතු වෙලා කිසිත් තේරුමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට බොහොම පහසු දෙයක් වදාලා. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ ලෝකයට එකතු වෙන්න එපා කියලා. මේ අසකනනාසයේ දිවකයි මනස හරහා ලෝකය අත්දකින අත්දැකීමෙන් සිත මුදවාගෙන වාසය කරන්න කියලා කවදාවත් අපට බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ. මේ ලෝකෙට නැවත නැවත එකතු වෙන එකකින් සිත මුදවාගෙන වාසය කරන්න කියලා අපට කිසිම දවසක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. සමහර අයට හිතනවා මේ බොහොම ප්‍රශස්ත ජීවිතයකට බුදුරජාණන් වහන්සේ ගරහා කළා වගේ කියලා. එහෙම කවදාවත් කරලා නැහැ. අර ප්‍රභාස්වර සිතක් නැති නිසා එයාට ලෝකෙට අර ලෝකයේ පිළිබඳ උපේක්ෂාවක් නැති වෙලා තියෙනවා. සිත දූෂණය වෙන්න දූෂණය වෙන්න, ඇතුළාන්තයේ දූෂණය වෙන්න දූෂණය වෙන්න, එයාගේ සිත ප්‍රභාස්වර නැහෙනි. ප්‍රභාස්වර නැති වුණාට පස්සේ එයාට උපේක්ෂාවක් නැහැ. අන්ත තියෙන්නේ. එයාට හැමදාම ලෝකෙ තරංගයක් තියෙන්නේ. ලෝකෙ තරංගයක් තියෙන්නේ උපේක්ෂාව නැති නිසා. උපේක්ෂාව නැති වෙලා තියෙන අර අන්තවලට බැහැගත් කමක් අපේ සිතේ පවතින නිසා. අපි ප්‍රතිපත්තියක් වශයෙන් කළ යුතු දේ අපිට ඉලක්කෙට කියලා දෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිපත්තියට එකතු වෙන එක ඔයාලගේ වැඩ. ඒ ප්‍රතිපත්ති පුරනවද නැද්ද කියලා ඔයාලයි බලාගන්න ඕන. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ සුවපහසු ජීවිතයට ගැරුවේ නැ. දැන් ඒ කාලේ හිටිය රජෙක් හිටිය කවුද? බිම්බිසාර රජුරෝ. ඒ බිම්බිසාර රජුරෝ දැන් බලන්න එයා අධික දුකක් විඳලානේ මැරුණේ. නමුත් එයාට ඒ දෝමනස්ස දුක දැනුන්නේ නැද්ද? දැනුණා. එයා නමුත් ඒ දුක දැනෙනකොට එයාගේ සිත මැදහත්ව තිබුණා. ඒ නිසා එයා මැරිලා ජනවසඹ කියලා දෙවි කෙනෙක් වෙලා ඉපදිලා තියෙනවා. ඇයි අජාසත් රජුරෝ හරියට වද දුන්නානේ තාත්තට? ඔය මේ බුදුරජාණන් සේවනකොට ගිජ්ජකූට පර්වතේ වැඩ ඉන්නකොට ඊට එහා කිට්ටුව කඳුපන්තියක තමයි යාව හිර කරලා තිබිලා තියෙන්නේ. එයා කවදාවත් බුදුරජාණන්සේගෙන් අපේක්ෂා කළේ නැහැ නේ. යාව ඇවිල්ලා බේරගයි තාත්තා පුතාට උපදේශ ටිකක් දෙයි, තාත්තට මෙහෙම කරන්න එපා, එක්ක ශ්‍රාවකෙක් හරිව කවදාවත් හිතුවේ නැහැ. අපි එහෙම හිතනවනේ. අපි ඕගොල්ලෝ හිතන්නේ නැද්ද මේ හාඳුරුළු අපිට අනුසාර මේ ඉන්න ඕන, අපි පන්සකුවල වලට ඉන්න ඕන, හදවතේ දාන වලට ඉන්න ඕන, බණ වලට ඉන්න ඕන කිකි කිසි කෙනෙක් භික්ෂුවක් මතවත් එහෙම කොහොමද විශ්වාසයක් තියන්නේ? අපි දානි දුන්නා නම් ඇයි අපි මලගෙවල් වලට ඉන්න බැරි? එහෙම වගේ කතා කියන්න පුළුවන්. ඇයි අර උපේක්ෂාව කියලා එකක් අපි වඩලා පුරුදු කරලා නැහැ නේ? ස්වෛරී බවක් කියන එක එන්නේ නැද? බලන්න බිම්බිසාර රජුරෝ
ඒ කුටියට වෙලා ඉදි කවදාවත් සිතුවිල්ල කිපැද්දුවේ නැහැ. අනේ ඇයි බුදුරජාණන් වහන්සේවත් ඇවිල්ලා මාව බලලා මේ පුතාට පොඩක් බණ ටිකක් කියලා යන්නේ නැත්තේ ඇයි කියලා කවදාවත් හිතුනේ. එයා හිතුවේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛා මහණෙනි මේ ඉපදීමමයි දුක කියලා වදාලා දී කොච්චර ඇත්තද? එයාට එච්චරයි දැනුනේ. මහණෙනි මේ ඉපදිච්ච සත්වයාට ජාතිය ප්‍රත්‍ය කරගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් බැටකනෝ මහණෙනි කියලා අපගේ බුදුරජාණන් සේ වදාලා දී කොච්චර ඇත්තද? අනේ මේ දුක නේද මට මේ භුක්ති විඳින්න වෙලා තියෙන්නේ කියලා. එයා බලන්නකෝ, එයාට කවුරුවත් ගැන දේශයක් ඇති වෙන්නෙත් නෑ, වෛරයක් ඇති වෙන්නෙත් නෑ. එයා එතන ධර්මයේ යොදනවා. එතකොට අර එරෙහි නිකන් පැටලෙන්න ලෝකයක් අහුවෙන්නේ නෑ. පැටලෙන්න ලෝකයක් අහුවෙන්නේ නෑ. ඒ වගේම එයාට කර්මඵල වශයෙන් පේනවා. එහෙම බලද්දි, එහෙම හිතද්දි, මේ ඉපදීම නිසයි මේ දුක කියලා බලද්දි එයා දුක දකින්නේ කර්මයේ ඵලයක් විදියටයි. කර්මඵල නිතීනේ. එයා කවදාවත් ලෝකෙට ඇඟිල්ල දික් කරන්නේ මේ මොහොතේ මං යමක් දුක් වේදනාවක් විඳිනවද, ඒක මා විසින් රැස් කරගත්තා වූ පුරාණ අකුසල සංස්කාරය. ඒකට මේ ලෝකේ කවුරුත් වග කියන්න ඕනේ නැහැ. මේ වෙලාවේ මං යම් සැප වේදනාවක් විඳිනවද, ඒ සැප වේදනාවත් මගේ පුරාණ කුසල සංස්කාරික විපාකයක්. එතන මේ වෙලාවේ මා තුළ ඉදිරිපත් වෙලා තියෙන අමිහිරි කටුක අකුසල සංස්කාරයක්. ඉතින් ඒක මම භුක්ති විඳලම අවසන් කරනවා. හැර මට වෙන කරන්න දෙයක් නැහැ කියලා බලනකොට අනේ පින්වත්නි, පුදුම උපේක්ෂාවක් නින්නේ. එනවා උපේක්ෂාව ඉන්නේ ධර්මියත් එක්ක, අපේක්ෂාව ඉන්නේ අධර්මියත් එක්ක. මේයි ධර්මයක් තිබ්බාම දන්නවා මේ ලෝකේ බලාපොරොත්තු තියාගෙන අපේක්ෂා දාල්ලගෙන යන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා ධර්මයක් තියෙන මිනිහා දන්නවනේ. ධර්මයක් තිබ්බාම යා ඒක හොඳටම තේරුම් අරන් ඉන්නේ පින්වත්. දැන් අද මිනිසුන්ට වෙලා තියෙන මේ ධර්මයක් නැතිකමේ ප්‍රශ්නේ නෙමුණ දෙන්නේ, ධර්මයක් නැතිකමයි ගැටලුව. ධර්මයක් තිබ්බනම් මෙහිම අවුලක්, ගැටලුවක්, කනස්සල්ලක්, දෝමනස්සයක්, පශ්චත්තාපයක් අවදාවත් නැති වෙන්නේ නැහැ නේ පින්වත්. ධර්මයක් තිබ්බනම් ඕක වෙන්නේ නැහැ. මේ ධර්මයක් නැතිකමේ අවාසනාවටනේ අපි මුණ දීලා ඉන්නේ. දැන් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට ජීවිතය කියවලා බලන්නකො කොච්චර ඒක ලස්සනයිද කියලා. එතකොට දැන් හොඳට බලන්න, දැන් ඔය සාමාන්‍ය ජීවන චර්යාවේට ඔයාලා ගත කරන ජීවිතේට මොකක්වත් බුද්ධ ශාසනය අභියෝගයක් කරන්නේ ඒක වෙනස් කරගන්න කියලා. දැන් අපිට අර අපේ සිත ප්‍රභාස්වර නැති නිසා ආගන්තුක උපක්ලේශ වලින් අපේ ඇතුළ කිලිටි වෙන නිසා අපි හිතනවා මේ ලෝකේ ප්‍රශ්න කියලා. ලෝකේ ප්‍රශ්න මොකුත් නැහැ පින්නොත්. ලෝකේ ප්‍රශ්න මොකක්වත් නැහැ. එතකොට ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි මේක, අපේ ඇතුළාන්තේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාලට පළවෙනියෙන් තියෙන්න ඕන දේ, ඔයාලගේ මේ ඇස කන නාසය දිව කය මේ වයින් අත්දකින්න ලෝකය මනස පිළිසරණ කරගෙන වාසය කරනවා. ඒ මනස පිළිසරණ කොට වාසය කරනකොට අර ප්‍රතිපත්තියක් නැති නිසා අපේ මනස අවුල් වෙලා යනවා. අපේ මනස අවුල් වෙනකොට අපේ දිට්ටි විපල්ලාසයක්, අපි දකින විදිහේ මුලාවක් පවතින නිසා, අපි දකින විදිහේ මුලාවක්, දිට්ටි සම්පන්නකමක් අපි තුල පවතින්නේ නැහැ නේ. දැන් බුද්ධ කාලේ නම් දිට්ටි සම්පන්නයි ගොඩක් අය. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට දකින්න දන්නවා. බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට ඒගොල්ලෝ ලෝකේ බලන්න, ලෝකේ කියවන්න දන්නවා. ඒක ප්‍රශ්න නෑ. කිසිම ගැටලුවක් නෑ. කනස්සල්ලක්, පීඩාවක්, පශ්චත්තාපයක් මොකක්වත් නෑ. ඔයාලා බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට බලන්න පුරුදු වෙන්නකෝ. එතකොට දැන් අපිට වෙන්නේ මොකද්ද? මේ මොහොතේ අපිට කරන්න පුළුවන් උපරිම දේ මොකද්ද? ඉන්ද්‍රිය අධ්‍යක්ීම් තියෙනවා. ඉන්ද්‍රියන්ගේ අධ්‍යක්ීම් ටිකක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන්ගේ අධ්‍යක්ීම ගන්න මනස පිළිසරණ කරගෙන වාසය කරනවා. අවාසනාවකට ධර්මයක් නෑ පිළිසරණ කරගන්න ගොඩක් අයට. ඇයි තියෙන්නේ? පුද පූජාවත් පිළිවෙත් තරමෙව ටිකක් විතරනේ තියෙන්නේ. ඒවා නරක නෑ. හැබැයි ඒවා විතරක් නේ තියෙන්නේ. ඒතර මනස පිළිසරණ කරගෙන වාසය කරනකොට ඊයේ දැක්ක රූපත් එක්ක අදත් හැප්පෙන්න පුළුවන්. ගිය මාසේ වෙච්ච සද්දත් එක්ක අද පැටලෙන්න පුළුවන්. අවුරුදු ගානකට අහපු ශබ්ද නිසා කතා නොකර ඉන්න පුළුවන්. අමනාපකම් පවත්වන්න පුළුවන්. ඇයි? මනස තුල මැවෙනවනේ. අතීත ශබ්ද ආය අහන්න බෑ මේ කණින්.
අතීත શબ્දේ මනසින් මිනිහි කරලා එයාට පුළුවන් මනසින් දරන්න විතරනේ පුළුවන්. ඒකයි කියන්නේ වෙන වෙන ගෝචර තියෙන ඉන්ද්‍රියන්ට පිළිසරණ මනස කියලා කිව්වේ ඒකයි. මනස පිළිසරණ කොටගෙන තමයි අපි වාසය කිරීමක් අපි තුල තියෙන්නේ. එතකොට මනස පිළිසරණ කරගෙන වාසය කරනවා ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය ඇතුලේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය ඇතුලේ පින්වත්නි මනස පිළිසරණ කරගෙන වාසය කරාට ධර්මී පිළිසරණ කොටගෙන වාසය කරන්න ධර්මයක් නෑ අපිට. ඒ නිසා ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වල උපේක්ෂාවක් අපිට නෑ. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පදනම් කරගෙන මඳහත්කමක් අපිට ඇත්තේ නෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ පළවෙනිින් වදාළා මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය පිළිබ පරාසය ඒ අධ්‍යක්ීම් හඹාගෙන යන එක පිළිබඳ එක්තරා සංයමයක් ඕන. ඒ සංයමය සාර්ථක නැහැ. ඒක හරියට බැලුම් බෝලයක් පාගෙන හිටියා වගේ. ඇයි? ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික හරහා කෙලෙස් පතිත වෙන මට්ටමේ හිතක් තියාගෙන ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික පිළිබඳ ප්‍රවේශමක් තියලා වැඩක් තියනවද? තේරුම් ගන්න මම මේ කියන එක ඉන්ද්‍රිය අධ්‍යක්ීම් හරහා ඇති වෙන සංයමයේ මදිනේ පින්වත්නි. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් හරහා කෙලෙස් ඇති වෙන මට්ටමට මගේ හිතක් මගේ ඇතුලේ තියෙනවා නම් කෙලස් මෝරණ කෙලස් ගොඩ නැගෙන මට්ටමක් නම් ඇතුලේ තියෙන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් තුලින් විතරක් මක් කරන්නද? ලොකු දෙයක් කරන්න බෑ. නමුත් ඒක මූලික තත්වයේදී ඉතාම වැදගත්. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසයට පුද්ගලයා තුල ඇති වෙන සංයමය ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික ඇතුලේ පුද්ගලයා තුල ඇති වෙන සංයමය බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට ඕන පළවෙනි එක. ඒක සාර්ථක නෑ හැබැයි. සාර්ථක නෑ. දෙක මොකද්ද? දෙවෙනි කාරණේ තමයි පින්වත්නි මේ ධර්මයේ දරීම පිණිස යගේ సంతානිය සූදානම් කරගන්න ඕනේ. ඇයි? ඔක්කොම ප්‍රශ්නේ ධර්මයක් නැති නිසානේ. ධර්මයෙන් තමයි කෙලෙස් සිඳින්න තියෙන්නේ. ධර්මයේ දරීමට ඇතුළ ලෑස්ති කරගන්න ඕනේ. ඊට තුන්වෙනි එක තමයි මේ අද්දකීම් ටික තියෙනවනේ ඉන්ද්‍රිය අද්දකීම් ටික. මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික මුණගැහෙන මට්ටම පිළිබඳ යථාර්ථවත් වෙන්න ඕන. අර යථාර්ථවත් වෙන එක තමයි මේ දැක්කේවා ආය දකින්න බෑ, අහපු ආය අහන්න බෑ, අහෙනේවා ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා, ආහනේවා ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා, දකින්නේවා ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. ආය ආය අලුතෙන් අලුතෙන් ශබ්ද විතරයි අහන්න පුළුවන්. පැටලෙන්න ශබ්ද ලෝකේ නෑ, පැටලෙන්න රූප ලෝකේ නෑ. නැවත නැවත ලෝකයේත් එක්ක එකතු වුණාට ඒ එකතු වෙන ලෝකයේ ඇතුලේ මට පදිංචි වෙලා වාසය කරන්න බෑ කිය කිය ධර්මයෙන් අර යථාර්ථවත් වීම පිණිස අවශ්‍ය ජවයේ කොට නගා ගන්නවා. තුනයි. එක මොකද්ද? ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටිකට මනස පිළිසරණ කරගෙන වාසය කිරීමට තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා දැකපු ආය මතක් කරන්න පුළුවන්, අහපු ආය මතක් කරන්න පුළුවන්, අහපු නැති ආය මතක් කරගන්න පුළුවන්. කොහේ හරි ඇහිච්ච සද්දයක් හරි කමන්නේ අරගෙන ඕනම් කෙලස් විතර්ක කෙලස් විචාර කරන්න පුළුවන්. ඒ මිහි දැන් වෙච්ච ඒවා නෙමෙයි. එක්කෝ අපිට නෙමෙයි කියලා තියෙන. කවුරු හරි ඔන්නේ අපි යනකොට බනිනවා. අපිට නිකන් හිතනවා මටවත් දන්නේ ඔය කිව්වේ කියලා. එතන හැරිලා බලනකොට අඳුරන කෙනෙක් නම්. ඔය නම් ස්ථිරව මට එයා වෙන කතාවක ඉන්නේ. නැට එතන ආයෙන ස්ථිරව මට තමයි ඔය කියන්න ඇත්තේ. මොනවද කිව්වේ? කවුද ඔතන හිටියේ? මනසින් පිළිසන මනස මෙනෙහි කරලා බලන්න පුළුවන් සන්දර්භය. එම් බල බලා මිනිස්සු ඒව මත පදිංචි වෙලා කෙලෙස් විතර්ක ගොඩනගනවා, කෙලෙස් විචාර ගොඩනගනවා. ඒ කෙලෙස් විතර්ක විචාර වලින් යනවා එනවා ලොකු ලොකු අභ්‍යන්තරික කෙලෙස් ශක්තියක් නිෂ්පාදනය කරගන්නවා. ඒ ශක්තිය මතින් කර්ම රැස් වෙනවා. ඒ ශක්තිය මතින් අපි තුල නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ ඒ ශක්තිය මතින් පින්වත්නි අපි තුල කර්ම රැස් වීමක්. ඕක තමයි අපි තුල වෙන්නේ. ඒතර අපි කරන්න ඕනේ මේ ටික. ඔයාලා මේ ටික කරන්නකො. ඔයාලා ගෙදර ගිහින් ඔයාලා පුළුවන් වෙලාවට මේ ටික කරලා බලන්නකෝ සංසිඳෙන්නේ නැද්ද කියලා. එක පළවෙනි එක තමයි ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට මනස පිළිසරණයි. අපේ අවාසනාවට මනසට ධර්මීය පිළිසරණ අපි හදාගෙන නැහැ. දැන් අපි කියන්නේ ධර්මීය පිළිසරණ කොහොමද හදාගන්නේ කියලා. ධර්මීය පිළිසරණ පළවෙනි එක තමයි ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය පිළිබඳ සංයමයක් ඕන. හරීම සංයමයක්. හැබැයි සංයමයේ සාර්ථක නැහැ. බැලුම් බෝලේ පාගෙන හිටියා වගේ. ඇයි? ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වල සංයමයක් විතරක් තිබිලා කොහෙද ඉන්ද්‍රිය අධ්‍යක්ීම් හරහා රාග ද්වේෂ මෝහ දරන්න පුළුවන් කෙලෙස් සහගත ඇතුළාන්තයක් තියාන. කෙලෙස් සහගත ඇතුළ හරිම දූෂිත අභ්‍යන්තරයක් නම් තියෙන්නේ. පින්වත්නි හරියට ඒක මේ කියන කාරණය මේ ඇතුලේ ප්‍රශ්නේ තියාගෙන එළියෙන් තෙල් ගන්නවා වගේත් වැඩක් එක පැත්තකින්. නමුත් ඒක නැතුවත් බෑ ඉතින් එක පැත්තකින්. ඒක නැතුවත් බෑ. දැන් සමහර වෙලාවට
බෙහෙත්තේ තියෙන්නේ දැන් සමහරලාට ඇස්වල ලෙඩවලට ඒ කාලේ මහපොට ඇඟිල්ලට බෙහෙත් බැඳලා තියෙන්නේ. ඒ වගේ ලෙඩේ තියෙන්නේ වෙන තැනක. ප්‍රතිකාරේ වෙන තැනක තියෙන්නේ. ඒ වගේ එකක් මෙතනත් තියෙන්නේ. ඇතුලේ තමයි රාග, ද්වේෂ, මෝහ, ඡන්දය, නන්දිය, තෘෂ්ණාව, උපාදානය, අභිනිවේෂය මේ ආදී නොයේ කෙලෙස් ඇතුලේ. එක එක මට්ටමේ කෙලෙස් ඇතුලේ. මේ මම කියනවා පොඩ්ඩක් ඇහැ පරිස්සම් කරගන්න. කන පොඩ්ඩක් පරිස්සම් කරගන්න. ඒකල මම මේ දේශනාව කියනවා මේ ඇසට පිළිසරණ මනස පින්වත්නි කියලත් මම කියලා මේ මනසට ධර්මයේ පිළිසරණ කරගන්න බැරි වුණ නිසා කියලා මම කියනවා මේ පොඩක හැ පරිස්සම් කරගන්න. මනසට පිළිසරණ ධර්ම නම් මනස පිළිබඳව සිත ඒ ඒ සිත චිත්ත අභ්‍යන්තරයේ මතනම් රාග තණ්හා ආදී ඇති වෙන්නේ මම කියනවා මේ පොඩක හැ පරිස්සම් කරගන්න කියලා. ප්‍රශ්නේ වෙන තැනක තියාගෙන විසඳුම් වෙන තැනක හොයනවා වගේ වැඩක් මේ කරන්නේ. මේක ඉතින් ගොඩාක් සාර්ථක නැහැ. ඒක තමයි මූලික වශයෙන් ධර්මයට එන කෙනා ධර්මයට එයා සූදානම් වෙන එක මේ කියන්නේ. දෙවෙනි එක මොකද්ද? ධර්මයේ දරන්න පුළුවන් මට්ටමට ඇතුළාන්තයේ සූදානම් කරගන්නවා. ඒක දෙක. තුන්වෙනි එක යථාර්ථවත් වෙනවා. පුළුවන් තරම් යථාර්ථවත් වෙනවා. මේ මොහොතේ දකින මට්ටම තුළ යථාර්ථවාදීව බැලුවොත් බුදුරජාණන් වහන්සේ වදාළ පරමාර්ථයෙන් බැලුවොත් මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න පුරුදු වෙනවා. ඊට පස්සේ හතරවෙනි එක. හතරවෙනි එක තමයි පින්වත්නි ඊයේ වෙච්ච දේ කොහොමද වුනේ, හෙට වෙනවා නම් වෙන්න තියෙන්නේ කොහොමද කියලා අර අතීත වර්තමාන අනාගත තුන් කාලෙම සිද්ධ වෙන සදාතනික රිද්මය ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනවා. පෙර භවයේත් මොකද්ද වෙලා තියෙන්නේ, ඉස්සරහට වෙන්නෙත් මොකද්ද, දැන් වෙන්නේ මොකද්ද කියලා මුළු සසර පරිදා සසර ගමනකම හැඩය තේරුම් ගන්න උත්සාහ කරනවා. හතරවෙනි එක. පස්වෙනි එක මොකද්ද? ඒ සසර පේනකොට එයාට මාර්ගයත් පේනවා අනිත් පැත්තේ. සසර මේකනම් නිවීමේ මාර්ගය මේක කියලා මෙන්න මෙතනදී යා නිවීමේ මාර්ගය සහ සංසාර මාර්ගය වෙන් කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ තමයි විදර්ශනා කරන්නේ. ඔන්න ඔය ටික කළොත් යම් මිනිහෙක් මෙහෙදී බය වෙන්න දෙයක් නැහැ, යා සෝවාන් වෙනවා. එක මොකද්ද? මනසට පිළිසර පින්වත්නි මනසට ධර්මයේ පිළිසරණ ධර්මයක් තරන්න ඇතුළ නැස්ති නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. මනස පිළිසරණ කරගෙන ඉන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය. එතකොට ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසයේ මනස පිළිසරණ කොට වාසය කරන නිසා ඉන්ද්‍රියන්ගේ සංයමය කියන එක අපේ ජීවිතවලට හරීම උපකාරයි. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පිළිබඳ සංයමය. හැබැයි ඒක ඇතුලේ ලෙඩේ තියන එළිය බෙහෙත් බඳිනවා වගේත් වැඩක් එක පැත්තකින්. හැබැයි ඒක අසාර්ථකත් නැහැ නේ. ඒක ඇස්පේන් නැති ලෙඩුන් මහපොට ඇඟිල්ලටත් බෙහෙත් බැඳලා තියෙන්නේ. බැලුවාම් පොඩි නිකන් අසම්භාවී බවක් පේන්න පුළුවන්. සම්භවයක් නැහැ වගේ පේන්න පුළුවන්. නමුත් ඒ අපේ මට්ටමින් කියවනකොට නික පේන්නේ. නමුත් ඒ මහපොට ඇඟිල්ල බෙහෙත් බැඳලා ඇස් ලෙඩ ඕන තරම් හොඳ වෙලා තියෙන ලෙඩු ඉනෝනේ. ඒ වගේ ලෙඩේ වෙන තැනක තියෙනවා, ප්‍රතිකර්ම වෙන තැනක කරනවා වගේ එකක් කියලා හිතෙන්න පුළුවන්. මොකද සම්පූර්ණයෙන් මනෝ මේ වශයෙන් ලෝකේ මවාගෙන ඊට පස්සේ මනස පූර්වාංගම කරගෙන මනස ශ්‍රේෂ්ඨ කරගෙන මනස ජේෂ්ඨ කරගෙන මනස තුළ මැවෙන ලෝකේ මත ගොඩනගෙන සිතුවිලි වලට වටිනාකම දීලා කර්ම රැස්වීමේ ක්‍රියාවලියක් ගැන කියලා මං කියනවා පොඩක් හැ පරිස්සම් කරගන්න කියලා කියනවා. ඒ නිසා පින්වත්නි මූලික වශයෙන් ඔබේ සංයමයේ වමන. ඒකයි බුළු බුද්ධ වචනේම ප්‍රතිපත්තිය ගැන කියද්දී සීලය එකට කියන්නේ. නිර්වාණගාමි මාර්ගයට අවතීර්ණී වීමේදී සීලය උදව් කරන්නේ. නිවන් මඟට අවතීර්ණී වීමේදී තමයි සීලය උදව් කරන්නේ. එතකොට මෙතන ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය ඇතුලේ පුද්ගලයා තුළ ගොඩනැගෙන සංයමය කියන එක අපේ ජීවිතවලට බොහෝ කොට උපකාරයි. රිම වටිනා දෙයක්. දෙක මොකද්ද? දෙක පින්වත්නි එයාගේ ඇතුළාන්තයේ ධර්මයේ දරන්න පුළුවන් මට්ටමට ඇතුළාන්තය ලෑස්ති කරගන්නවා. ඒක කරන්නේ ආනාපාන සති වගේ භාවනාවකින්. ආනාපාන සති හුස්ම දෙස බලාගෙන සිටීමෙන් කෙනෙක් නිවනටපත් වෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන හිටියා කියලා කිසි මිනිහෙක් නිවන් දකින්නේ නැහැ. එහෙම නිවන් දකින්න බෑ. බුදුරජාණන්සේ පහළ වෙන්න කලින් බුදුරජාණන්සේ පහළ වෙනකොටත් ආනාපාන සති කියලා භාවනාවක් තිබ්බා. ඒ කාලේ ආධ්‍යාත්මික ගවේෂණය වෙනුවෙන් පාවිච්චි කරපු එක්තරා ආධ්‍යාත්මික ක්‍රමයක් ආනාපාන සතිය. ඇස් දෙක පියාගෙන හුස්ම වැටෙන ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ඉන්නවා. එතකොට ඒ වගේ එකකින් කරන්නේ මොකද්ද?
අර ආරම්මනග්‍රාහිව සිත අබිරිසුදු වීමෙන් සිත මුදව ගන්නවා. සිත ලෑස්ති කර ගන්නවා. හරියට පින්වත්නි ඝන දෙයක් කපන්න පිහිය මෝහත තියා ගන්නවා. ආනාපාන පොඩි විනාඩි 10ක් 15ක් ඇස් දෙක පියාගෙන ටිකක් මේ වෙන සිතුවිලි ගලන වේගය අඩු කරනවා. ඒක තමයි ඔයාලා දෙවණියට කරන්න. පළවෙනි එක මොකද්ද? ඉන්ද්‍රිය සංවරයකට එකතු වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරයට එකතු වෙනකොට අර මං කිව්ව අර බැලුම් බෝලේ පාගෙන ඉන්නා වගේ ඒක ඉතින් ආජීව ජීවත් වෙන ක්‍රමයේ ගැන සංවේදී වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙද්දී කිසියම් කෙනෙකුගේ දෙයක් කඩා වඩා ගන්න නැතුව පරිස්සමට ජීවිතය ගෙවන්න උත්සාහ කරනවා. ප්‍රත්‍ය සංනිසිරිත සිල් කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රධාන අවශ්‍යතා පරිහරණය කරද්දී ඉලක්කය තේරුම් අරගෙන පාවිච්චි කරනවා. දැන් අපි ප්‍රධාන අවශ්‍යතා තියෙනවානේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් තේත් මේවා පාවිච්චි කරද්දී ඉලක්කය තේරුම් අරන් පාවිච්චි කරනවා. බහුභාණ්ඩිකත්වයකට හෝ අනර්ථයකට යන්නේ නැහැ. එතන යා තේරුම් ගන්න මං ආහාර ගන්නේ ඇපීම පිණිසයි. ඒක එක්තරා ශික්ෂණයක්. ඒකත් අදාළයි මේ මං කියපු අර සංයමයේ මුලින්ම කියාපු කෑල්ලට. එතකොට භික්ෂුවකට නම් ප්‍රාතිමෝක්ෂෙත් අදාළයි. ඒක මේ ගිහියොණ්ඩනේ අපි මේ බණ කියන්නේ. ඒ නිසා මේ ගිහියොණ්ඩ කියාපු එක පැවිද්දොණ්ඩ කියන්නේ එක ගිහියොණ්ඩ කියන්න ඕනේ නෑනේ. එතකොට ගිහියන්ට මේ ගිහියන්ට නිසයි මං ඒ ප්‍රාතිමෝක්ෂෙ කොටස කිව්වේ නැත්තේ. බැවි ගිහියෙක්න ඔයාලා ඉන්ද්‍රිය සංයමය ඊට පස්සේ ආජීවයේ කැලල් කරගන්න නැතු ඉන්න බලනවා. ජීවත් වෙනකොට කිසිම කෙනෙක්ගේ දෙයකට හානියක් කරන්නේ නැහැ, යාගින් කඩා වඩා ගන්න නැහැ. අවස්ථාව තිබ්බත් ඒක කරන්නේ නැතු ඉන්න තරම් තමන්ගේ ආජීවය පිරිසුදු කරගන්න. තමන් වැඩ කරන තැන උනත් තමන්ගේ ආජීවයේ කැලල් වෙන දෙයක් කරන්නේ නැහැ එතන. හැම ඒක තමන්ගේ හෘද සාක්ෂි තමයි දන්නේ. ඒ ආජීව පාරිශුද්ධිය තියනවා ඊළඟ ප්‍රත්‍යසන්නිස්ෘත බව. ඒ දිනදා පාවිච්චි කරද්දී ප්‍රත්‍ය ප්‍රධාන අවශ්‍යතා පරිහරණය කරද්දී අවශ්‍යතාවේ ඉලක්කය තේරුම් අරගෙන පාවිච්චි කරනවා. ඒක තමයි ඒක මූලික දේ. ඒකෙන් තමයි පින්වත්නි මේ මූලික ශ්‍රාවකයාගේ ලෑස්තිවීම. දෙවැනි එක පින්වත්නි මේ තමන්ගේ ඇතුළාන්තයේ තමයි කෙලෙස් රැඳෙන්නේ. කෙලෙස් කඩන්න ඕන ඇතුළාන්තය තුළ. ඒ නිසා ඇතුළාන්තයෙන්ම සංයමයක් හදා ගැනීම පිණිස ඇතුළාන්තයේ ධර්මයේ දරන්න තරම් ඇතුළ ලෑස්ති නැහැ. ධර්මී දරන් දැන් පින්වත්නි ඇඳුමක කහට තිබ්බොත් එහෙම ඇඳුමක කහට වැටුනොත් අපි කරන්නේ ඒ වෙලාවෙම පිරිසුදු කරගන්න එක. ඒ වගේම ඇඳුමක් පාට කරන්න කලින් කරන්නේ පිරිසුදු කරගන්න. ඇඳුමක් පාට කරගන්න කලින් පිරිසුදු කරන්න මේ ඇඳුම පාට කරන්න කලින් පිරිසුදු කරගන්නවා. නැත්නම් ඒ පාට හිටින්නේ නෑනේ. අන්න ඒ වගේ එකක් මේ කරන්නේ. ධර්මී දරන්න කලින් ධර්මී දරන්න පුළුවන් මට්ටමට ඇතුළ ලෑස්ති කරගන්නවා. ඒ ඇතුළ ලෑස්ති කරගන්න ආනාපාන සති භාවනාව වගේ එකක් දවසට විනාඩි 15ක් විතර පුරුදු කරනවා. ඊට පස්සේ ඒ පිරිසුදු ඊළඟට තුන්වෙනි එක තමයි පිරිසුදු නුවණ, පිරිසුදු ඥානෙ. පිරිසුදු සිතක තමයි පිරිසුදු ඥානය දරන්න පුළුවන්. ඕකට තමයි කියන්නේ සීල විසුද්ධි එක, දෙවෙනි එක චිත්ත විසුද්ධි, තුන්වෙනි එක දිට්ඨි විසුද්ධි. විසුද්ධිය පැත්තෙන් කතා කළොත් දිට්ඨි විසුද්ධි කියන්නේ පිරිසුදු ඥානෙ. චිත්ත විසුද්ධි කියන්නේ ආනාපාන සති වගේ එකක් වඩලා හරියට ඝන දෙයක් කපන්න පිහිය ලෑස්ති කරගත්තා වගේ. සීල විසුද්ධිය කියන්නේ අර මුල් පරාසය. එතකොට දැන් දිටි මේ දෘෂ්ටි විසුද්ධියෙන් කියන්නේ තමන්ගේ පිරිසුදු ඥානය කියන එක උපදින්නේ කොහමද? නාම රූපාණං යතාව දස්සනං දිටි විසුද්ධින් නාම. එයා බලනවා මේ ඇස් දෙක පියාගෙන අර විනාඩි 15ක් විතර ආනාපාන සතිය කළානේ. එයා බලනවා මේ ලෝකයේ සිද්ධ වෙන්නේ කොහමද? ඇති වෙන නැති වෙන කම. ලෝකේ සියලු දේවල් වල සදාතනික රිද්මය පමණයි. ඇති වෙනව නැති වෙනව. හට ගන්නවා බිඳිල යනවා. එතකොට නාම රූපාණං යතාව දස්සනං. එයා බලනවා යාගේ රූපේ දිහා බලනවා. ඇති වෙන නැති වෙන කමක් තියෙන. යාගේ සිත දෙස බලනවා. ඇති වෙන නැති වෙන. අලුතෙන් සිතුවිලි හට ගන්නවා. ඒවා බිඳිල ගින් ආය අලුතෙන් සිතුවිලි හට ගන්නවා. සිතුවිලි ගොඩාක් හිතේ පවතින්නේ නැහැ. දැන් බලන්න මේ වෙලාවේ ඔයාලගේ හිත දිහා ගොඩක් සිතුවිලි නැහැ. මේ ප්‍රවාහයට අදාළ විතරක් සිතුවිලි තියෙනවා. තමට එක සද්ධාව වෙන්න පුළුවන්. ඒක ධම්මවිජේ බොජ්ජංගයට අදාළ සිතුවිලි වෙන්න පුළුවන්. හැබැයි උදේ හටගත්ත සිතුවිලි මෙතන ඇවිල්ලා වාඩි වෙනකොට හටගත්ත සිතුවිලි ඔක්කොම හිතේ නිරුද්ධයි. හැබැයි මේ කියන දේවල් වලට, මේ පේන දේවල් වලට, මේ දැනෙන දේවල් වලට අදාළ සිතුවිලි පමණක් මේ මොහොතේ සිතට අදාළයි. එතකොට කෝ උදේ ඇති වෙච්ච සිතුවිලි? කෝ මේ එළියේ ඔයාලා එළියට වෙලා ඉදදී ඇති වෙච්ච සිතුවිලි කෝ? ඒවා ඉතිරි නැතුව නිරුද්ධයි. ඒවා ඉතිරි නැතුව නිරුදයර මනස පිළිසරණ කොට වාසය කරන නිසා ඕනම් මෙනෙහි කරලා ආයත් ඒ සිතුවිලි වලට සමාන සිතුවිලි උපද්දවන්න පුළුවන් ඒ මට්ටමින් උපදින්නේ නැහැ. ඒවා නිරුද්දයි. එනම් මේ අපේ සිතේ ස්වභාවය තමයි නිරුද්ධ වී යාම. නිරුද්ධ වී යාම, නිරුද්ධ වී යාමේ ස්වභාවයකින් යුක්ත සිතක් තමයි අපට තියෙන්නේ. මෙන්න මේ නිරුද්ධ වී යාමේ ස්වභාවයටයි මේ මොහොත අදාළ කියලා බලන එක තමයි පින්වත්නි ඔබේ සන්තානේ දර්ශනය පහළ වීම. සීලෙන් උපකාරය ගන්නවා, සිත පිරිසුදු කර ගැනීම පිණිස විනාඩි 15ක් විතර ආනාපාන සතිය වඩනවා. මේ අතීත සිත නිරුද්ධ වී අලුතෙන් සිත හට ගන්න විදිය දකින්නවා. මේ මොහොතේ කියන්නේ සිතුවිලි ගොඩාක් හිතට දරන්න බෑ. මේ මොහොතේ ඔයාලගේ හිත දිහා බලන්න. මේ මොහොතට අදාළ සිතුවිල්ලක් විතරක් ඒ සිතුවිල්ල නිරුද්ධ වීමෙන් ඉතුරු සිතුවිලි හට ගන්න. සිතුවිලි ගොඩාක් පවතින්නේ. ඒ නිරුද්ධ වී යාම කියන එක බලන හැකියාව තමයි මේ තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අතීතෙත් උනේ මේක, දැන් වෙන එකමයි අතීතේ වෙලා තියෙන්නේ, අනාගතේ වෙනව නම් වෙන්නේ දැන් වෙන එක කියලා තුන් කාලෙම එකම රිද්මයක් විතරක් පවතින රිද්මය විතරක් දකිනවා. අනාගතේ උපකල්පිතයන් අපේක්ෂාවන් ඔක්කොම අතහැරලා දානවා. මේ වෙලාවේ දැන් වෙන එකක් තියෙනවනේ, ඇති වෙන නැති වෙන රිද්මයක් සිටි. ඕක තමයි ඊයේත් උනේ, ගිය මාසෙත් උනේ, පොඩි කාලෙත් උනේ ඕක. ඉස්සරහට වෙනව නම් වෙන්නේත් ඕක කියලා බලනවා. අන්න එහෙම බලනකොට ඕකම විසුද්ධියේදී කියනවා කාංකා විතරණ විසුද්ධිය. අතීත අනාගත වර්තමාන කියන තුන් භවයේ පිළිබඳ සැකය දුරු වෙලා යනවා කියලා. ඔන්න ඔතනට ආව ඔය ටික ඔය දක්වා આવුත් එයාට චුල්ලසෝතාපන්නයි කියලා කියන්නේ. ආ සෝවාන්ම නෑ බෑ චුල්ලසෝතාපන්නයි. ඒක නම් කියන්නේ විසුද්ධි මාර්ගේ. මුල් බුද්ධ දේශනාවල චුල්ලසෝතාපන්න කියලා එකක් ඇත්තටම හඳුන්වලා නැහැ. විසුද්ධි මාර්ගයේ තියෙන ඔන්න මේ ටික විතරක් කළොත් මේ දැන් මේ හතරක් කිව්වනේ. අර ඒ පුද්ගලයා තුළ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට මනස පිළිසරණ කොට වාසය කරන එක පිළිබඳ ඇති වෙන සංගම ඉන්ද්‍රිය අධ්‍යක්ීම් හඹාගෙන යෑම පිණිස ඇති වෙන උත්තේජනය අඩු කර ගන්නවා. ඒකෙදී මේ ඒ පුද්ගලයා තුළ ආජීව පාරජීවත් වෙන ක්‍රමයේ දිනද අපි වැඩ කරද්දී ආජීවයේ අපිරිසුදු කරගන්න එදිනෙදා ප්‍රත්‍ය පරිහරණය කරද්දී ඇති වෙන ඉලක්කයට තේරුම් අරගෙන පාවිච්චි කරනවා. බහුභාණ්ඩික වෙන්නේ නැහැ එතකොට. මේ ආහාර ගන්න එක ඉලක්කයේ තේරුම් අරගෙන කනවා. අඳින එක ඉලක්කයේ තේරුම් අරගෙන අඳිනවා. එතකොට යා අනවශ්‍ය විචූරණ බවක් අනවශ්‍ය ස්වභාවයක් යා තුළ ප්‍රකට වෙන්නේ නැහැ. ඒත් එක්ක මොකද කරන්නේ? ආනාපාන සති වගේ පොඩි භාවනාවක් කරනවා. සිත අර ධර්මයේ මනස පිළිසරණ කරගෙන පාසය කළාට ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්න බැරි වෙන්නේ ඇතුලේ මොකක් හරි අවුලක් නිසානේ. ඒ නිසා ධර්මයේ දරන්න පුළුවන් මට්ටමට ඇතුල ලෑස්ති කරගන්නවා. ඒක චිත්තවිසුද්ධිය කිව්වත් කිසි වරදක් නැහැ. ඊට පස්සේ එයාගේ සිතේ ස්වභාවය දෙස ඉතා පරිස්සමින් නිරීක්ෂණය කරනවා. එතකොට එයා බලනවා මේ මොහොතේ සිතුවිලි කොහොමද. එයාට තේරෙනවා නිරතුරුව සිත දැන් අර්ථ දෙක පියාගෙන විනාඩි 15ක් විතර ආනාපාන සති වඩපු කෙනෙකුට මේක හරි පහසුයි. එතකොට මේ මොහොතේ සිතුවිලි මේ මොහොතට විතරයි අදාළ, ඊළඟ මොහොතට අදාළ නෑ. ආයෙනම් පස්සේ බලාගමු කියලා කතා අදාළ නෑ. මේ මොහොතේ සිතුවිලි මේ මොහොතට විතරයි අදාළ කියලා එයා බලන්න පටන් ගන්නවා. මේ මොහොතේ සිතුවිලි නිරතුරුව හටගෙන නිරතුරුව නිරුද්ධ වී යන ඒ මොහොතේ තමයි ආ බලන්නේ. මේ මොහොතේ ඔබගේ සිත දිහා බැලුවත් ඔබට තේරෙනවා ඒක. නමුත් සිත දිහා බලන්න තරම් හයියක් නැති එකයි අපිට වෙලා තියෙන්නේ. එහෙන් බලනකොට යාට පේනවා යථාව දස්සනං දිට්ටි විසුද්ධි යථාව දර්ශනය. මේ මොහොතේ නිවෙන බවක් ජීවිතේ නොපවතින බවක් දැනෙන්න පටන් ගන්නවා. ඒකින් ඊට පස්සේ ආ බලනවා අතීතෙත් උනේ මේක, අනාගතේ වෙන්නෙත් මේක, දැන් වෙන්නෙත් මේක. අලුත් දේවල් අතීතේ වුණෙත් නැහැ, අලුත් දේවල් අනාගතයට වෙන්නෙත් නැහැ. එකම දෙයක් වෙනවා. එහෙම එකම දෙයක් වෙනවා කියලා දකිනකොට කංකා විතරණයක්, සැක සංකා අතීතය ගැනද අනාගතය ගැනද දුරු වෙලා ගිහින් චුල්ලසෝ. එතනට එනකොට චුල්ලසෝතාපන්නයි. එතකොට එයාට එයා බලනවා මේ අතීත අනාගත වර්තමානේ මේ තුන් කාල එකම රිද්මයක් විදියට පිළි අරගෙන වාසය කිරීමෙන් තමයි සසර නිර්මාණය වෙන්නේ. අතීතයේද නිරුද්ධ වී ගිය එකක්, අනාගතයේ නූපන් එකක්, ඒක වර්තමානයේද නිරුද්ධ වී යන එකක්. නිරුද්ධ වීම පදනම් කරගෙන අනේ මේ සිත කොයිතරම් අනිත්‍යයිද, මේ සිත කොයිතරම් මගේ වසඟේ පවත්ව ගන්න බැරිද, මේ සිත කොයිතරම් නොඇලිය යුතු ස්වභාවයක්ද, මේ සිත මොනතරම් අතහැර දැමිය යුතු ස්වභාවයක්ද කියලා විදර්ශනා කරනවා. ඒකෙන් මාර්ගයට එකතු වෙනවා. ඔන්න ඔතනින් තමයි සෝතාපන්න වෙන්නේ. අතන චුල්ල සෝතාපන්නයි. මේ විදියට බලනකොට සෝතාපන්න වෙනවා. ඒ සෝතාපන්න කෙනෙකුට අදාළ නුවණ එයා තුළ වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඕන මනුස්සයෙකුට කරන්න පුළුවන්. තේරුම් නැත්නම් ආය ආය අහලා මේක කරගන්න පුළුවන්.
ඉතින් මේක කරගන්න පින්නොත් එහෙම අහලා දරාගෙන විමසාගෙන මෙබඳු ධර්මයකින් පිළිසරණ ගොඩනගා ගන්න මේ පින්නතුන්ට මේ දේශනාව උපකාර වේවා. ඉතින් මේ දේශනාව යම් ගැඹුරක් තියෙන එකක් ඔයාලා දරන්න මේ ධර්මයේ. අද මේ දේශනාවට දායකත්වයේ රාජාංගනී ආය දෙක පදිංචි එල්.ජී.ජේ. කරුණාරත්න මහත්මයාතුළු පින්නතුන් දායකත්වයේ දරලා තිබෙනවා. ඉතින් කරුණාරත්න මහත්මයා ප්‍රදාන පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ ගෞතම බුදු සසුනේ සංසිඳීම පිණිස මේ කුසල් හේතුපකාර වේවා. එල්.ජී.ජේ. කරුණාරත්න මහතාගේ අගෝස්තු මාසයේ 19 වන දිනට යෙදෙන ජන්මදිනයේ නිමිති කරගෙන එතුමාගේ පින්වත් භාර්යාව වන ප්‍රේමා දෙවරගම්පල ගුරුමෑණියන් මදුෂානී සහ නිෂාදිනී කියන දියණිවරු දෙදෙනා විනුර අනුපම පුතණුවන් ඇතුළු පින්නතුන් පින්වත් කරුණාරත්න මහත්මයාට ආශිර්වාද පිණිස ලංකාවේ ලෝකේ විශාල පිරිසකට ධර්ම දානේ පිණිස මේ දේශනාවට සම්බන්ධ වෙලා තිබෙනවා. ආශිර්වාද කරනවා සුවසීම තුමාට නිරෝගී සුව පිණිසත් උතුම් සෝතාපන්න ඵලයට පත්වීම පිණිසත් මේ කුසල් උපකාර වේවා. කරුණාරත්න මහත්මයාගේ සහ එම නෝනා මහත්මියගේ දෙමව්පියන් ඇතුළු මිය පරලෝගියා වූ සියලු ඥාතීන්ගේද භවගාමී ජීවිත සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කරුණාරත්න මහත්මයාටත් ඒ වගේම ප්‍රේමා දෙවරගම්පල මාතාවටත් ඒ වගේම දරුවන් තිදෙනාට බෑනාවරුන්ට ඒ වගේම මුණුබුරු මිනිබිරියන් සහෝදර සහෝදරියන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් හේතුපකාර වේවා. දේශකයන් වහන්සේ චපටත් අපගේ දෙමව්පියන්ට ගුරු ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කොට තිබෙනවා. සියලු ආකාරයෙන් යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලක්වාසී ලෝකවාසී ධර්මකාමී සියලු දෙනාටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.